ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අයිබුවන් SBS සිංහල සේවය ඔබ වෙත ගෙනෙන සතියේ විදෙස් විත්ති විචාරය ලොවට සමගයි ඔබ එකතු වන්නේ. සුපුරුදු පරිදි ලොවට පුවත් සංග්‍රහය ගෙනෙන්නට මාධ්‍යවේදී අමල් ජයසිංහ සූදානමින් සිටිනවා. අයිබුවන් අමල්.
අයිබුවන් කසප.
අමල්, මේ සතියෙත් ලෝකේ වඩාත්ම කතාබහට ලක් වුණු ප්‍රවෘත්තීන් අපි අද වැඩසටහන ආරම්භ කරමු.
ඔව් කසප, මේ සතියෙත් ලෝක අවධානය වැඩියෙන්ම යොමුනේ මැද පෙරදිග යුද්ධයට. ඊයේ වෙනකොට සති දෙකක සටන් විරාමය අවසන් වෙන්නට නියමිතව තිබුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරා ඉරානය තමන්ගේ නෂ්ටික වැඩපිළිවෙල අත්හරින්නට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නැත්නම්, එක්කම නැවතත් සාම සාකච්ඡාවකට පිවිසෙන්නේ නැත්නම්, බොහොම දැඩි ලෙස ඉරානයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට තමා සූදානම් කියලා. ඒ ආකාරයෙන් මේ විදිහට ඉරානයට තර්ජනය කරන් සටන් විරාමය අවසාන වෙන්න සුළු මොහොතකට කලින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළා ඔහු දින නියමයක් නොමැතිව සටන් විරාමය දීර්ඝ කරනවායි කියලා. ඉතින් මෙතනදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරේ මේ වෙනකොට මැදිහත් කරුවෙක් හැටියට ඉදිරිපත් වෙලා තියෙන පාකිස්තානය කර ඉල්ලීමක් සලකා බලමින් මේ ආකාරයට තවදුරටත් සටන් විරාමය පවත්වාගෙන යාමට ඇමරිකාව තීන්දු කළයි කියලා. ඒ එක්කම ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට අනතුරු ඇඟවීමකුත් කළා තියෙනවා. දැනට හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන යාත්‍රාවලට ඉරානයෙන් එල්ල කරන ඒ බලපෑම වෙනුවෙන් තර්ජන නතර කරන්නට ඕනේ කියලා, එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නටත් තමන් පියවර ගන්නවා කියන ඒ තර්ජනයත් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරිපත් කළා තියෙනවා. ඒකම අපි දැන් මේ හෝමු සමුද්‍ර සන්ධිය ගැන කතා කරනකොට කසප, මේ වෙනකොට ට්‍රම්ප් ජනාධිපතිවරයා විශාල චෝදනාවක් එල්ල කරනවා ඉරානයට. ඉරානය මේ සමුද්‍ර සන්ධිය හරහා මීට කලින් ගමන් කරපු යාත්‍රාවලින් දිනකට ඩොලර් බිලියන 500ක ආදායමක් ඉපයුවයි කියලා. ඉතින් මේක කප්පම් හැටියට හෝ වෙනත් ආකාරයකින් ජාත්‍යන්තර නෞකාවලින් ලබාගත්තයි කියන චෝදනාව ට්‍රම්ප් ජනාධිපතිවරයා එල්ල කළා තියෙනවා. ඉතින් ඔහු සඳහන් කරන්නේ මේ ආකාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් මේ උපයා ගැනීමට ඉරානය ගත්තා වූ පියවර තමන් අනුමත කරන්නේ නැහැ, එය වැළැක්වීමට තමන් දිගටම කටයුතු කරනවා කියලා. ඒ එක්කම මේ සමුද්‍ර සන්ධිය ආසන්න, එහෙම නැත්නම් මේ ඕමාන් රට කිට්ටුවෙන් ගමන් කරමින් තිබිච්ච ඉරානයට අයත් වෙළඳ නෞකාවක් මේ වෙනකොට ඇමරිකාව තමන්ගේ බාරයට අරගෙන තියෙනවා. ඒ එක්කම මේ යාත්‍රාවේ නැවියන් ඇමරිකාවේ බාරයට ඔවුනොත් අරගෙන තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ සම්බන්ධයෙනුත් ඉරානයේ තමන්ගේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් පැමිණිලක් කරලා තියෙනවා. තමන් එහෙම ඉරානයේ යාත්‍රාවලට නිදහසේ ගමන් කිරීමේ අයිතිය තහවුරු කළ යුතුයි. මේ කාරණාවත් සාකච්ඡා ඇති කිරීමට හෝ මේ සටන් විරාමයේ දීර්ඝ කිරීමට බලපාන කාරණාවක් කියලා. ඇමරිකාවේ නාවික හමුදාව විසින් ඉන්දිය සාගර කලාපය තුලදී ඉරානයට අයිති හෝ ඉරානයට සම්බන්ධ තෙල් නැවක් අත්අඩංගුවට ගත්තයි කියලා වාර්තා වුණා. ඉතින් දැනට දින දෙකකට කලින් මේ විදිහට ඇමරිකාවේ නාවික හමුදාව විසින් මේ යාත්‍රාව ඉන්දිය සාගර කලාපයේ විශේෂයෙන්ම ලංකාවත් ඉන්දුනීසියාවේ බණ්ඩා අශේ ප්‍රාන්තයත් අතර මධ්‍යස්ථ ප්‍රදේශ තැනකදී ගමන් කරමින් ඉන්නකොට ඇමරිකාව මේක තමන්ගේ අත බාරයට ගත්තයි කියලා වාර්තා වෙන්නේ. ඇමරිකාව සඳහන් කරන්නේ මේ යාත්‍රාව දැනට ඇමරිකාව ඉරානයට එරෙහිව පනවල තියෙන සම්බාධක බිඳ දමමින් නීත්‍යානුකූල නොවන ආකාරයට ඉරානයේ බොරතෙල් ප්‍රවාහනය කරමින් හිටියයි කියන චෝදනාව එල්ල කරලා. ඉතින් ඉන්දිය සාගර කලාපයේදී විශේෂයෙන්ම ලංකාව කිට්ටුවෙන් මේ විදිහට ඉරාන නැවකාවක් සම්බන්ධයෙන් වෙන දෙවන සිද්ධියයි මේක. මාර්තු මාසේ 4 වෙනිදා ඇමරිකාවේ සබ්මැරිණයක් විසින් ඉරාන යුද නවක් ටෝපිඩෝ එකක් පාවිච්චි කරලා විනාශ කරලා තිබුණා. ඉතින් ඊට පස්සේ ශ්‍රී ලංකාව කිට්ටුව සිද්ධ වෙන දෙවන සිද්ධිය තමයි මේක හැටියට වාර්තා වෙන්නේ. තවදුරටත් මැද පෙරදිග යුදමය තත්ත්වය ඇතිවීම හේතුවෙන් මේ වෙනකොට ලෝකයේ දැනටමත් මිලගණන් ඉහළ ගෙල විශේෂම බලශක්ති අර්බුද ඇති වෙලා ආහාර හිඟයන් ඇති වෙලා තියෙනවා කියන වාර්තා වෙන වටපිටාවක ලෝක බැංකුව සඳහන් කරනවා මේ තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ යුද්ධය අගෝස්තු විතර වෙනකන් තවදුරටත් ඇදුනොත් දැනට මිලියන 300ක් විතර වෙන ආහාර අරිද්දතාවයෙන් පීඩා විඳින, එහෙම නැත්නම් ආහාර අඩුකමින් පීඩා විඳින මිලියන 300ක වගේ සංඛ්‍යාව තවත් 20%කින් වර්ධනය වෙන්නට පුළුවන් කියලා ලෝක බැංකුව අනතුරු ඇඟවීමක් කරනවා. ඒ එක්කම මුළු ලෝකෙම සමස්තයක් හැටියට දැනට 3% මට්ටමේ තියෙන උද්දමනය 4.7%ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලත් ලෝක බැංකුව පුරෝකථනය කරලා තියෙනවා. ඊට අමතර ලෝක බැංකුව සඳහන් කරනවා මේ ආකාරයෙන් මේ යුද්ධය තවදුරටත් පැවැත්වුණොත් ඉන්ධන පමණක් නෙමෙයි පොහොර වගේ කෘෂිකර්මයට අත්‍යවශ්‍ය දේවල් වල හිඟය නිසා මේ ලෝක ආහාර අර්බුදය තවත් උග්‍ර වෙන්න පුළුවන් කියලා මේ විදියට උන් අනුතර ඇඟවීමක් කරලා තියෙනවා. ඒකම පසුගිය සතියේ කස්සප බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්ට විශාල අභියෝගයකට පාර්ලිමේන්තුවේදී මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔහු මීට කලින් පීටර් මැන්ඩල්සන් කියන දේශපාලඥයා බ්‍රිතාන්‍යයේ ඇමරිකානු තානාපති හැටියට නම් කරලා තිබුණා. ඒ නම් කිරීම කරලා තිබුණේ පීටර් මැන්ඩල්සන් ඇමරිකාවේ ළමා අපචාරවලට වරදකරු වෙච්ච ජෙෆ්රි එප්ස්ටීන් සමග කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්තුවා කියන කාරණාව දැන දැනම කියලා අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල කරලා තිබුණා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ තිබුණා ඔහුන් මේ කාරණාව ගැන අවබෝධයක් තිබුණේ නැහැයි කියලා. මෙතනදී පාර්ලිමේන්තු ප්‍රශ්න කිරීමකදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කරේ මේ පත්වීම කරන අවස්ථාවේදී පීටර් මැන්ඩල්සන් සම්බන්ධයෙන් තමන්ට නිසි කරුණු තමන්ගේ නිලධාරීන් විසින් අනාවරණය කළේ නැහැ, එවැනි දෙයක් කළා නම් ඔහු මේ පත්වීම කරන්නේ නැහැයි කියලා. නමුත් මේකට සම්බන්ධ ඒ විදේශ ලේකම්වරයා පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කළේ මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා බොහොම දැඩි ලෙස ඔහුට පීඩනයක් එල්ල කළා මේ පත්වීම ඉක්මනට කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ පත්වීමේ ඒ ආකාරයෙන් සිද්ධ වුණා. ඉතින් දැන් කීර් ස්ටාම අග්‍රාමාත්‍යවරයාට තමන්ගේ තනතුර රැක ගැනීමට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඔහු විශාල සටනකට මුහුණ දීලා තියෙනවා තමන්ගේ ඒ ධූරය ආරක්ෂා කර ගැනීම සඳහා. දැනට දින දෙකකට කලින් ජපානයේ විශාල භූමිකම්පාවක් ඇති වුණා, රික්ට මාපකයේ 8.0ක වගේ ප්‍රමාණයට. ඉතින් මේ භූකම්පාව ඇති වෙලා සුළු වෙලාවකට පස්සේ තවත් දෙවෙනි භූකම්පාවක් ඇති වුණා අපි කියන මේ ආෆ්ටර් ෂොක් කියලා. ඒකත් රික්ට මාපකයේ 7.7ක වගේ බොහොම ඉහළ අගයක තිබුණේ. නමුත් වාසනාවකට වගේ මේ ජපාන බලධාරීන් අනතුරු අඟවල තිබිච්ච ආකාරයට ඒ සුනාමි රැල්ලක් ඇති වුණේ නැහැ. මුලින් ඔවුන් බලාපොරොත්තු වුණා මීටර 3ක විතර සුනාමි රැල්ලක්, පසුව ඒක මීටරයකටත් වඩා අඩු එකක් හැටියට තමයි වාර්තා වුණේ. කෙසේ වෙතත් දහස් ගණනක් ජපාන වැසියන් ඒ වෙරළ බඩ ප්‍රදේශවලින් ඉවත් කරලා තිබුණා. පසුව ජපානයේ සඳහන් කරලා තිබුණා ජීවිත හානි කිසිවක් වාර්තා වෙලා තිබුණේ නැtei කියලා. නමුත් 6 දිනක් පමණක් සුළු තුවාල ලැබුවයි කියලා. නමුත් විශාල දේපල හානියක් සිද්ධ වෙච්ච බව පමණක් සඳහන් කළා. ජපානයේ සාමාන්‍යයෙන් මෙවැනි භූමිකම්පා සහ සුනාමි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ලෝකේ හොඳටම පුහුණුවක් තියෙන එකම ඒ සඳහා සූදානමක් තියෙන රටක් හැටියට ඔවුන්ට මේ අවස්ථාවේදීත් ඒ පීඩාවට පත්වෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමටත් ජීවිත හානි නැති කරගන්න තත්ත්වයටම මේ ස්වාභාවික විවසනය පාලනය කර ගැනීමට හැකි වුණයි කියලයි ජපානයෙන් වාර්තා වුණේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය අද දිනේදී ඔවුන්ගේ පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වනවා. ඉතින් මේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ බලය සඳහා ප්‍රබල තරඟයක් දැනට පාලක පක්ෂයේ සිටින DMK සහ විපක්ෂයේ සිටින AIA DMK අතර පැවතෙනවයි කියලයි වාර්තා වෙන්නේ. දැනට පළවෙලා තියෙන මත විමසුම් අනුව නම් AIA DMK පක්ෂයට වැඩි වාසියක් අත්වෙනවයි කියන කාරණාව තමයි එළිවෙලා තියෙන්නේ. මීට කලින් තැමිල්නාඩෝ ප්‍රාන්තයේදී ඇතිවෙච්ච මේ ප්‍රාන්ත මැතිවරණවලදී ශ්‍රී ලංකාව ඒ ප්‍රධාන සාධකයක් හැටියට පැවතුනට මෙවර ඡන්ද ව්‍යාපාරයේදී ශ්‍රී ලංකාව ගැන වැඩි සඳහනක් වුණේ නැහැ කියන කාරණාවත් තැමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. තවත් විශේෂ කාරණාවක් තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් 722 අතරින් 404 දෙනෙක්ටම විශාල චෝදනා, විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ වරදවල් වලට දැනට චෝදනාවලට ලක්වෙච්ච පුද්ගලයන් හැටියටත් සඳහන් වෙනවා. ඉතින් මේ මැතිවරණයේ ප්‍රතිඵල ලබන මාසයේ මුල් සතියේ වෙනකොට ලැබෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි, ඒ සමගින් සතියේ විදෙස් විත්ති විචාරය ලෝවට අවසන් වෙනවා. පුවත් විග්‍රහය ගෙන ප්‍රවීණ මාධ්‍යවේදී අමල් ජයසිංහ, ඔබට ස්තුතියි. අපි ලබන සතියේ හමුවෙමු. අයිබුවන්.
අයිබුවන් කස්සප.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.